ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
හොඳයි, තවත් සතියක අවසානයකට අපි නොදැනුවත්වම මගේ ඇවිල්ලා තියෙන්නේ. මේ අපේ අවධානය ලෝකයේ විවිධ රටවලින් ගෙවී ගිය සතියෙන් වාර්තා වුණු උණුසුම් සහ වැදගත් තොරතුරු සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන ලෝ වටා විදේශ විත්තේ සමාලෝචනය විශේෂංගයට. අපේ මේ විශේෂංගය සඳහා ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු පරිදි අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අයිබෝන් සුබදාසනක් අමල්.
අයිබෝන් නිපුණ.
හොඳයි, අපේ අද දවසේදී මුලින්ම අවධානය යොමු වෙන්නේ ශ්‍රී ලංකාව හා සම්බන්ධ වුණු පුවතකට. අපහුගේ කාලය පුරාම ලෝකයේත් වැඩි අවධානයක් තිබුණේ ශ්‍රී ලංකාවෙන් පිටත් වෙලා සිංගප්පූරුවට ගිය ශ්‍රී ලංකා හිටපු ජනපතිවරයා ගැන. ඉතින් මාලදිවයින හරහා සිංගප්පූරුවට ගියයින් පස්සේ ගෝඨාභය රාජපක්ෂ යම් කාල සීමාවක් සිංගප්පූරුවේ රැඳී සිටියා. නමුත් මේ වෙද්දී ඔහු සිංගප්පූරුවෙන් පිටත් වුණු බව නිල වශයෙන් සිංගප්පූරු රජය පවසනවා. අපි මේ තොරතුරත් එක්කම කතාබහ පටන්ගමු අමල්.
ඔව් නිපුණ, ඊයේ හවස් වෙනකොට සිංගප්පූරුවේ ආගමන විගමන බලධාරීන් ඔවුන් සනාථ කළා ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා අගෝස්තු 11 වෙනිදා, ඒ කියන්නේ ඊයේ දවස ඇතුළතදී සිංගප්පූරුවෙන් පිටත් වුණයි කියලා. මෙතනදී ඔහුට මුලින්ම සිංගප්පූරුවට ආපු වෙලාවේ, ඒ කියන්නේ ජූලි 14 වෙනිදා, ඔහුට දින 14ක වීසාවක් ලබා දුන්නයි කියලා ඔවුන් ප්‍රකාශ කළා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීම මත මේ වීසා කාලය තවත් සති 2කින් දීර්ඝ කළා තිබුණා. ඒ විදිහට ඔහුට දින 28ක් පමණයි සිංගප්පූරුවේ රැඳී ඉන්න ඒ වීසා බලපත්‍රය ලැබුණේ. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් කාර්යාලය ඉල්ලීමක් කළා තිබුණා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඔහුට තවත් කාලයක් සිංගප්පූරුවේ රැඳී ඉන්න අවසර දෙන්න කියලා. නමුත් ඒ අවසරය නොලැබිච්ච නිසා ඔහුට සිද්ධ වුණා සිංගප්පූරුවෙන් වෙන රටකට යෑමට කටයුතු පිළියෙල කරන්නට. මේ අනුව අපිට දැනගන්න ලැබුණා තායිලන්තෙන් අපිට නිවේදනයක් ලැබුණා ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට ඇතුල් වීම සඳහා වීසා බලපත්‍රයකට අයදුම් කළාය කියලා. මෙතනදී තායි බලධාරීන් ප්‍රකාශ කළා ගෝඨාභය රාජපක්ෂ තවමත් තානාපති, එහෙම නැත්නම් මේ ඩිප්ලොමැටික් පාස්පෝර්ට් එකක් හිමි පුද්ගලයෙක් නිසා තායිලන්තයත් ශ්‍රී ලංකාවත් අතර තියෙන ද්විපාර්ෂික ගිවිසුමක් අනුව ඔහුට දින 90ක් තායිලන්තේ රැඳීමට හැකියාව තියෙනවායි කියලා. ඉතින් මේ අවස්ථාවේදී සිංගප්පූරු බලධාරීන් ප්‍රකාශ කරලා නැහැ ගෝඨාභය රාජපක්ෂ මොන රටටද ගියේ කියලා. නමුත් තායිලන්ත බලධාරීන් ආගමන විගමන බලධාරීන් ප්‍රකාශ කළා ඔහු තායිලන්තයට පැමිණීමට නියමිතයි. ඒ එක්කම ඔහුගේ වීසා බලපත්‍රය ලබා ගැනීමේදී ඔහු තායි බලධාරීන්ට සහතික වුණයි කියලා, ඔහු තායිලන්තයේ කිසිම දේශපාලන කටයුත්තක නියැලෙන්නේ නැති බවත්, ඊට අමතරව දේශපාලන රැකවරණය ලබා ගැනීමේ ඔහුගේ අරමුණක් නැති බවත්, ඊට අමතරව තවත් රටකට ඔහු යෑමට කටයුතු කරනවායි කියන පදනම මත ඔහුට මේ විදිහට මාස 3ක කාලයක් තායිලන්තේ රැඳී සිටීමට අවසර ලැබුණයි කියලා තායි බලධාරීන් ප්‍රකාශ කරා. නමුත් ඔහු තායිලන්තයට පැමිණියද, තායිලන්තේ කොහේද ඔහු ඉන්නේ කියන කාරණාව මේ වෙනකොට අපිට තාම සනාථ කරගන්න බැරි වෙලා තියෙනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂට සමීප ඔහුගේ මිතුරන්ගෙන් අපිට දැනගන්න ලැබුණා ඔහු තවමත් බලාපොරොත්තුෙන් සිටිනවායි කියලා, නැවතත් ශ්‍රී ලංකාවට ඉක්මනින්ම පැමිණෙන්නට. නමුත් මෙතනදී ඔහුට දැන් අලුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගෙන් ඉල්ලීමක් කළා තියෙනවායි කියලා ශ්‍රී ලංකාවට පැමිණීමට ඉක්මන් නොවෙන්නයි කියලා. ඉතින් ඒ අනුව තමයි ගෝඨාභය රාජපක්ෂ මේ විදිහට ඔහුට සිංගප්පූරේ රැඳී ඉන්න කාලය දීර්ඝ කරගන්න බැරි වෙච්ච නිසා තායිලන්තයට ගිහිල්ලා තියෙන්නේ. ඒකම ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව සිංගප්පූරුවේ නීතිපතිවරයාට පැමිණිල්ලක් යොමු කළා තිබුණා. ITJP, එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ට්‍රුත් ඇන්ඩ් ජස්ටිස් ප්‍රොජෙක්ට් කියන රාජ්‍ය නොවන සංවිධානය ඔහුට යුධ අපරාධ තියෙනවායි කියලා චෝදනාවක් එල්ල කළා. ඒ චෝදනාව සම්බන්ධයෙන් සිංගප්පූරුවේ නීතිපතිවරයා ගන්නා වූ ක්‍රියාමාර්ගය මොකක්ද කියලා ප්‍රකාශ කරන්නට කලින් ඔහු සිංගප්පූරුවෙන් පිටත් වීමත් විශේෂ කාරණාවක්. මොකද මෙතනදී මේ දකුණු අප්‍රිකාවේ ව්‍යාපදිංචි ITJP ආයතනය ප්‍රකාශ කරලා තිබුණේ ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව යුනිවර්සල් ජුරිස්ඩික්ෂන්, එහෙම නැත්නම් සර්ව බලයක් පාවිච්චි කරලා ඔහුට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්න ඔහු අත්අඩංගුවට ගන්න. ඉතින් ඒ පිළිබඳ තීන්දුවක් ලැබෙන්නට කලින් ගෝඨාභය රාජපක්ෂ එනකොට සිංගප්පූරුවෙන් ඉවත් වෙලා තියෙනවා.
හොඳයි. වගේම රුසියානු යුක්රේන ගැටලුව ගැන අවධානය යොමු කළොත් යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාරයක් අසලට රුසියාව එල්ල කරපු ප්‍රහාරයක් හේතුවෙන් සිවිල් වැසියන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා කියලා යුක්රේනය පහුගිය බදාදා චෝදනා එල්ල කරා. ඉතින් ඒ වගේම මේ ගැටලුකාරී තත්ත්වය ගැන මේ වෙද්දී G7 විදේශ නායකිනුත් දැඩි අවධානයකින් පසු වෙනවා කියලත් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් මොනවද වාර්තා වෙන අලුත්ම තොරතුරු අමල්?
නිපුණ, මේ ප්‍රහාරය නිසා න්‍යෂ්ටික බලාගාරවලට තර්ජනයක් තියෙනවා කියන කාරණාව තමයි යුක්රේනයේ මේ අවස්ථාවේදී මතු කරලා තියෙන්නේ. මෙතන ජීවිත 14ක් අහිමිවීම, ඒකම සාමාන්‍ය වශයෙන් 11 දෙනෙක් මේ ප්‍රහාරය, මිසයිල් ප්‍රහාරය නිසා තුවාල ලැබලා රෝහල් ගත කරයි කියලා ඔවුන් වාර්තා කරලා තියෙනවා. මෙතන වඩාත්ම අවධානය යොමු වෙන්නේ මේ න්‍යෂ්ටික බලාගාරය, මේ නිප්‍රෝ පෙට්‍රොස්ක් කියන ප්‍රදේශයේ තියෙන මේ න්‍යෂ්ටික බලාගාරයේ ඒ රියක්ටර්ස් කියන, එහෙම නැත්නම් මේ න්‍යෂ්ටික ක්‍රියාව සම්බන්ධයෙන් න්‍යෂ්ටික රියක්ටර්ස් 6ක් මේ බලාගාරය ඇතුලේ තියෙනවා. ඉතින් ඒ නිසා යම්කිසි විදියකට මේ බලාගාරයට හානියක් සිද්ධ වුණොත් ඒක යුක්රේනයට පමණක් නෙවෙයි මේ යුරෝපයේ කලාපයටම අනිසි ලෙස බලපාන තර්ජනයක් හැටියට ඔවුන් මෙතන පෙන්වා දීලා තියෙනවා. G7 සමුළුව මේ අවස්ථාවේදී නවතත් අවධාරණය කළා තියෙනවා මේ යුක්රේන යුද්ධය නිසා යුක්රේනයේ ඇතුලේ තියෙන න්‍යෂ්ටික බලාගාරවලට වෙලා තියෙන මේ එල්ල වෙලා තියෙන තර්ජනය. ඒ එක්කම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලත් මේ කාරණාව ගැන සාකච්ඡා කරන්න නියමිතයි. ඊට අමතරව අපි කියනවා මේ ඉන්ටර්නැෂනල් ඇටමික් එනර්ජි ඒජන්සි, එහෙම නැත්නම් IAEA කියන මේ න්‍යෂ්ටික බලය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඔවුනුත් මේ අවස්ථාවේදී දැඩි කනස්සල්ල පළ කරලා ඔවුන් රුසියානු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා තියෙනවා මේ න්‍යෂ්ටික බලාගාර අවට ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධව කටයුතු කරන්නටයි කියලා. ඒ එක්කම IAEA සමාගම, එහෙම නැත්නම් මේ ඇටමික් එනර්ජි ඒජන්සියේ නියෝජිතයන් එම ප්‍රදේශයට යැවීම සම්බන්ධයෙන්ුත් සලකා බලන්න කියලා. මීට කලින් අවස්ථාවලදීත් න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිතව, එහෙම නැත්නම් ඒවා කිට්ටුව මෙවැනි ප්‍රහාර එල්ල කළ තිබුණා. ඒ අවස්ථාවේදී යුක්රේනියත් රුසියාවත් එකගතාවයකට ඇවිල්ලා තිබුණා මේ න්‍යෂ්ටික බලාගාර අවට ඔවුන් යුදමුක්ත කලාප හැටියට නම් කරනවයි කියලා. නමුත් එසේ තිබියදී තමයි මේ අලුත් ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසාවෙන්ම තමයි මේ අවස්ථාවේදී දැඩි ජාත්‍යන්තර අවධානයක් නැවතත් යොමු වෙලා තියෙන්නේ. මේ න්‍යෂ්ටික බලාගාරයකට හානියක් සිද්ධ වුණොත් ඒකෙන් තියෙන අනිසි විශාල හානියක් මුළු කලාපයටම සිද්ධ වෙන්න පුළුවන් නිසා.
මේ අතරතුරේ රුසියාවේ එකඟතාවයත් එක්ක රුසියාව අත්සන් කරපු සුවිශේෂී ගී විසුමක් යටතේ යුක්රේනයේ පළමුවැනි ධාන්‍ය නෞකාව පිටත් වුණා. ඒ වගේම මේ වෙද්දී එම නෞකාව ගමනාන්තයට ළඟා වුණා කියලත් වාර්තා වෙනවා. ඒ වගේම මේ ගිවිසුමට අනුව ඉරිඟු සහ ආහාර ද්‍රව්‍ය ටොන් 370,000ක් එක්ක නැව් 12ක් කළු මුහුදේ වරාය වලින් පිටත් වීමත් සිදුවීමට නියමිතව තිබෙනවා. අපි මේ ගැනත් කතා කරමු අමල්.
නිපුණ, මේ ඇත්තටම අද ලෝකයේ ආහාර අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන ප්‍රධාන හේතුවක් හැටියට සඳහන් කරන්නේ මේ යුක්රේන් රුසියානු යුද්ධයයි. විශේෂයෙන්ම යුක්රේනයයි රුසියාවයි මුළු ලෝකයේ ධාන්‍ය නිෂ්පාදනයෙන් ඉදිරියෙන් ඉන්න රටවල් දෙකක්. ඔවුන් ලෝක ධාන්‍ය නිෂ්පාදනයෙන් 80%කටත් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන රටවල් නිසා ඒ ධාන්‍ය ඒ කලාපයෙන් එළියට ගෙන යාමට නොහැකි වීම නිසා, මේ යුද්ධමය තත්ත්වය නිසා අද බොහෝ අප්‍රිකානු රටවල, ඒ වගේම ආසියානු කලාපයේ රටවලත් ආහාර අර්බුදයක්, එහෙම නැත්නම් මේ දුර්භික්ෂයකට මුළු ලෝකයේම විශේෂයෙන්ම තුන්වන ලෝකයේ රටවල් යොමු වීමේ ඒ තියෙන අවදානම මැදේ තමයි මේ විදියට රුසියාවයි යුක්රේනයයි තුර්කියේ මැදිහත්වීම මත මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. යුක්රේනයේ තියෙන ධාන්‍ය පිටතට යැවීමට, එහෙම නැත්නම් ධාන්‍ය පිට රටවල් වලට නැවගත කරන්නට, ඒ වරායන් වලට ප්‍රහාර එල්ල කරන්නේ නැහැයි කියන එකඟතාවය දැන් ඇති කරගෙන තිබුණා. නමුත් මේ එකඟතාවය ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳ ලොකු ප්‍රශ්න ඇති වෙන මතු වෙලා තිබුණා. මේ වරායන් සමහර වරායන් වලට ප්‍රහාරත් එල්ලවලා තිබුණා පහුගිය කාලේ. නමුත් මේ සතිය වෙනකොට මේ ඔබ කිව්වා වගේ පළවෙනි නෞකාව පටවාගත්තු පළවෙනි නෞකාව ලිබියාව දක්වා ගමන් කරලා තිබුණා. ඊට අමතරව යුක්රේනයේ ධාන්‍ය ටොන් 370,000ක් මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා අනෙකුත් රටවල් වලට යැවීම සඳහා. ඒ සඳහා නැව් 12ක් ලබන සතියේ වෙනකොට කළු මුහුදේ තියෙන යුක්රේනයේ තියෙන ඒ වරායන් වලට සේන්දු වීමට නියමිතයි. ඉතින් ඒ වැඩපිළිවෙල දැන් බොහෝමිට සාර්ථකව සිද්ධ වෙනයි කියලා තියෙනවා. ඉතින් මේ යුද්ධය අතරතුරේ මේක එක්තරා විදියකට මේ රිදී රේඛාවක් හැටියට දකින්න පුළුවන්. මොකද මේ ධාන්‍ය යුක්රේනයෙන් සහ රුසියාවෙන් මේ ධාන්‍ය එළියට ගන්න බැරි වුණා නම් මුළු ලෝකයේ ඉතාමත්ම දරුණු ආහාර ඉංගයකට මුහුණ දෙන්නට ඉඩ තිබුණා. මේ වෙනකොටත් ලෝකයේම ආහාර මිල ඉහළ යෑමටත් හේතුවක් වෙලා තියෙන්නේ මේ පහුගිය මාස 5ක විතර වගේ කාලයේ තුලදී මේ ධාන්‍ය යුක්රේනින් එළියට ලබා ගැනීමට නොහැකි වීමයි. ඉතින් ඒකම තවත් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා නිපුණ. මොකද මේ තරම් කාලයක් මේ ධාන්‍ය යුක්රේනින් එළියට ගන්නට නොහැකි වීම නිසා සමහර අවස්ථාවලදී මේ මනුෂ්‍ය පරිභෝජනයට තියෙන ධාන්‍ය මේ වීට් වගේ නැත්නම් බඩඉරිඟු තිරිඟු වගේ ධාන්‍ය බොහෝ වෙලාවට ඒවා මනුෂ්‍ය පරිභෝජනයට ගන්න බැරි තත්ත්වයට පත්වෙන්න පුළුවන් කියලා එවැනි බියකුත් දැන් මතුවලා තියෙනවා. සමහර වෙලාවට මේ ධාන්‍ය සත්වාහාර හැටියට දෙන්න සිද්ධ වෙයි කියලා තියෙනවා. නමුත් ඒ එහෙම හරි මේ ධාන්‍ය එළියට ලබා ගැනීමට මේ ඇති කරගත්ත ගිවිසුම ඒක සුභවාදී දෙයක් හැටියට අපිට දකින්න පුළුවන්.
ඇමරිකාව පැත්තෙන් පහුගිය දා අහන්න ලැබුණේ ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවසට හදිසියේ ඇමරිකානු විමර්ශන කාර්යාංශය එහෙම නැත්නම් FBI එකේ නිලධාරීන් කඩාවැදීමක් සිදු කළා කියන කාරණාව මේ ගැන මොන වගේ තොරතුරුද වාර්තා වෙන්නේ ඇමරිකාව පැත්තෙන්?
මෙතන නිපුණ FBI එහෙම නැත්නම් ඇමරිකාවේ මේ ප්‍රධාන විමර්ශන කණ්ඩායම විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික නිවසක් තියෙනවා මා-අ-ලාගෝ කියන ප්‍රදේශයේ පාම් බීච් වල. එතකොට ඒ ප්‍රදේශයේ ඒ තිබිච්ච ඔහුගේ පෞද්ගලික නිවසට FBI පරීක්ෂකවරුන් ඇතුල් වෙලා ඒ ගේ සෝදිසියකට ලක් කළා කියලා වාර්තා වෙනවා. ඉතින් මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරනවා ඔහුට දේශපාලනික වශයෙන් මේක පීඩාවක් ඇති කිරීමට පීඩනයක් ඇති කිරීමට කරපු දෙයක් කියලා. FBI එක දේශපාලනීකරණය කරලා මේ FBI පරීක්ෂණ ඔහුට විරුද්ධව මේ කරන්නේ ජනාධිපති අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වීමට අදහසක් තියෙන නිසා ඔහුගේ ඒ උත්සාහය වැළැක්වීමට ගන්න පියවරක් හැටියට ඔහු මේ අවස්ථාවේදී මේක හඳුන්වනවා. ඒකම ඔහුගේ පක්ෂයේ රිපබ්ලිකන් පක්ෂයේ අනිකුත් සාමාජිකයනුත් මේ වෙනකොට ඔහුට සහය දක්වමින් නොයෙකුත් ප්‍රකාශ මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. නමුත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා බොහොම පැහැදිලිවම කියලා තියෙනවා මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගෙදර සෝදිසි කිරීමේ කටයුත්තට ඔහු කිසිසේත්ම සම්බන්ධනය පමණක් නෙමෙයි එවැනි දෙයක් සිද්ධ වෙන බව FBI ආයතනයේ ඔහුට පූර්ව දැනුම් දීමකුත් කළේ නැතයි කියලා. ඒ එක්කම මේ සෝදිසි මෙහෙයුමට හේතුව මොකක්ද කියන එකවත් නිල වශයෙන් සඳහන් නොවුනට අපිට ඇමරිකාවේ මාධ්‍යෙන් දැනගන්න ලැබිලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු ජනාධිපති හැටියට ඉන්න කාල වකවානුවේදී රහස්‍ය ලිපිගොනු තමන්ගේ පෞද්ගලික නිවසට ගෙනහිල්ලා ඒ පෞද්ගලික නිවසේ ඒවා තබා ගැනීමේදී ඒ රහස්‍ය ලිපිගොනු වල රහස්‍යභාවය හරියාකාරයට ආරක්ෂා කළාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් තමයි දැන් ඔවුන් දියත් කළා තියෙන්නේ. ඉතින් මෙතනදී ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්වන ආකාරයට ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළා කියන චෝදනාව මත තමයි FBI ආයතනයේ මේ පරීක්ෂණ නැත්නම් මේ ඔහුගේ ගේ සෝදිසි කළේ කියලා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා තියෙන ඔහුගේ සේප්පුවත් බලහත්කාරයෙන් විවෘත කරලා ඒකේ තියෙන ලිපිගොනු සොයා බැලුවයි කියලා. ඉතින් මෙතනදී FBI ආයතනයෙන් එහාට ඔවුන් සඳහන් කළා නෑ ඔවුන් මෙතන ඉදිරියට ගන්න පියවර මොකක්ද කියලා. නමුත් රිපබ්ලිකන් පක්ෂය නම් බොහොම පැහැදිලිව මෙතනදී චෝදනා කරන්නේ තමන්ගේ පක්ෂයේ දැනට නායකයා හැටියට ඉන්න ඩොනල්ඩ් ට්‍රම්ප්ට දේශපාලනික වශයෙන් බලපෑමක් කිරීම සඳහා FBI ආයතනය පාවිච්චි කළයි කියලා.
මේ සියලු දේවල් අතරතුරේ උතුරු කොරියානු නායකයා කිම් ජොන් උන්ට කොවිඩ් වැළඳුනා කියලත් වාර්තා වෙනවා. නමුත් ඔහු අසනීප තත්ත්වය ගැනවත් නොසිතා තමන්ගේ කටයුතු අඛණ්ඩව සිද්ධ කරන්න උත්සාහ ගත්තු බව තමයි ඔහුගේ සහෝදරිය පවසන්නේ. ඒ වගේම කොවිඩ් වසංගත තත්ත්වය වෙනත් රටවල් සාපේක්ෂව සාර්ථකව පාලනය කරපු බවත් උතුරු කොරියාව සඳහන් කරනවා. අපි මේ ගැන එහෙමනම් අවසාන වශයෙන් අවධානය යොමු කරමු.
නිකුණ උතුරු කොරියාව මේ කොවිඩ් වසංගතයත් එක්ක රට සම්පූර්ණයෙන්ම වහලා දාලා තිබුණා. ඔවුන් චීනය සමග තියෙන දේශ සීමාව හරහා පුද්ගලයන්ට ඇතුල් වීමට හෝ පිටවීමටත් ඉඩ දීලා තිබුණේ නැහැ. ඉතින් ඒ විදිහට තමයි ඔවුන් කොවිඩ් පාලනය කරන්න කටයුතු කළා තිබුණේ. නමුත් දැන් ප්‍රථම වතාවට ඔවුන් ඉඩ අරගෙන තියෙනවා රට තුල කොවිඩ් ව්‍යාප්ත උදා පමණක් නෙමෙයි කිම් ජොන් උන් රටේ තරුණ නායකයාට මේ කොවිඩ් වැළඳුණයි කියලා. කොවිඩ් කියන එක ඔවුන් ඍජුවම පිළිගන්නේ නැහැ. ඔවුන් කියන උණ රෝගයක් කියලා තමයි මේක හඳුන්වන්නේ. ඉතින් කිම් ජොන් උන්ගේ සහෝදරිය තමයි මේ විදිහට ජනතාව අමතලා විශේෂයෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල අමතලා ප්‍රකාශ කරලා තියෙන්නේ තමන්ගේ සහෝදරයටත් මේ උණ රෝගය වැළඳුණා. නමුත් ඔහුට අධික උණ තිබුණත් ඔහු තමන්ගේ වගකීම තමන්ගේ රාජකාරිය ඒවා පැහැරහරින්නේ නැතුව දිගටම ඒ රාජ්‍ය කටයුතු වල දිගටම නියැලී සිටියයි කියලා. ඉතින් මෙතන උතුරු කොරියාවේ නිල රූපවාහිනී සේවයේ ඒ අවස්ථාවේදී මේ දේශනයට සවන් දෙමින් සිටිය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය උන්ව පෙන්නුවා. එතනදී කිම් ජොන් උන්ට අසනීප වුණා කියන ඒ ප්‍රකාශයත් එක්කලා මේ නිලධාරීන් හඬා වැළපෙන රූපරාමු ඔවුන් විකාශනය කරා. ඒ එක්කම කිම් ජොන් උන්ගේ සහෝදරිය ප්‍රකාශ කළා මුළු ලෝකයේම සාර්ථකවම කොවිඩ් මර්ධනය කරේ උතුරු කොරියාවයි කියලා. ඒ එක්කම ඇය කියා සිටියා මුළු ලෝකයටම උතුරු කොරියාව ආදර්ශයක්. මේක ඇත්තටම විශ්මකර්ම වැඩක් උතුරු කොරියාව කරා. ඔවුන් තමයි හොඳටම කළේ කියන කාරණාවත් ඇය අවධාරණය කළා.
ගේ සතතියෙන් වාර්තා වන උනුසුම් සහ වැදගත් තොරතුර සම්බන්ධෙන් තමයි අපි සාකචා කරමින් සිටියේ ශ්‍රී ලංකාව සිට අපත් සමඟ සම්බන්ධනු ප්‍රංශ පුවත්සේවේ ශ්‍රී ලංකා ශාකාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාත් සමඟ. එවනම් අමල් ඔබට ස්තුතිවන්ත වෙනවා අපත් සමඟ මේ සිකුරාදත් සම්බන්ධ වෙලා ගෙවීගිය සතිය උනුසුම් තොරතුරු අපත් සමඟ බෙදාහදා ගත්තට. අපි ලබන සතියේත් හමුවමු. ආයිබෝන් අමල්.
ආයිබෝන් නිකුල.
ලයික් කරන්න, ෂයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.